සීදෑවා වැනි සතුන් ඇති වූයේ මෑතකදීය. එවිට මෙම සතුන් අභිනව සතුන් නේද? දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණා. සතුන්ගේ වර්ධනයක් වෙන කාලයක් තියෙනවා, සතුන්ගේ හිඟ කාලයක් තියෙනවා. අඹ වාරයක් තියෙනවා, අඹ අවාරයක් තියෙනවා. අඹ වාරයට ඕන ඕන දේ වල අඹ තියෙනවා. අවාරයට අඹ නැතරම නැද්ද? නැතරම හැදීලා නෙමෙයි අවාරි කියන්නේ. බොහෝම නැතිලා. අවාරයට හැදෙන ගසුත් තියෙනවා. දැන් එක කාලයක් තියෙනවා දෙවර මැස්සන්ගේ වර්ධ නිවින කාලයක්. හැමතැනම දෙවර මැස්ස. උන්ගේ තකාලයක් තියෙනවා. ඇහැට පේන්නේ දෙවර මැස්සින් නැති කාලය. ඒ කාලේ දෙවර මැස්ස නැද කොහෙද? කොතන හරි පුංචි පුංචි කැට වගේ හදාගෙන මැස්ස දහ දිනක ඉඳලා ඉන්නවා. ඒක කාලයක් තියෙනවා. ඒ කැටේ වගේ තිබිච්ච එක කලගිටියක් තරම් ලොකු වල බැඳලා මැස්ස දහස් ගානක් ඉන්නවා. වර්ධනේ වෙන හැටි බලවා මාස දෙකකට වර්ධනේ වෙනවා. දැන් වර්ධනේ දිගටම සිද්ධ වෙනා නම් අවුරුදු 10ක් ගියාම මැස්සගෙන් පිරෙනවා නේද ලෝකෙ? එහෙම වෙනවා. නේ ආයතනකුන්ගේ විනාශයක් වෙනවා. ඉවරම විනාශ වෙන්නේ. ඒ වගේ කීඩාවක් කියන එක යම් කිසි කාලයකදී වර්ධනේ වෙන කාලයක් තියෙනවා. යම් කාලයකදී අඩු කාලයක් තියෙනවා. අඩු වැඩි කාලයක් නෑ. මොකද නැති කාලයක් එන්නේ වෙන්නන්ට වැඩ මේ අදහස වෙන්නන්ටයි මම කිව්වේ. මොකද කීඩාවක් කියන එක අලුතෙන් ඇති වෙන සතෙක් කියලා අහනවා. මොකද දැනුවි ඉන්නේ ඉතර හිටියේ නෑ කියලා. ඉතර නොහිටියාම කියන්න බැහැ. ඉතාලම අල්ප වශයෙන් හිටියා. කුඹරක කීඩාවෙත් දෙන්නේ නැති වෙනවා කියන එක වෙන්නේ නෑ. එකදින නෙමෙයි කීඩාව දහස් ගානක් ඉන්නවා. කෝටි කෝටි ගානක් ලැබුණා තමයි කීඩාව වෝදුරක් හැටියට වැටෙන්නේ. දකින්න හම්බුයි. ඉතින් යම් කිසි සතෙක් ලෝකේ නැත්නම් අලුතෙන් හටගන්න එක අලුත් සතෙක් නෙමෙයි. කීඩා ගන්ධබ්බිය අප්‍රමාණ ඉන්නවා ලෝකේ. ගන්ධබ්බියට ඔක්කාන්ති වෙන්නේ දැනක් නැතුවයි තියෙන්නේ. ඔක්කාන්ති වෙන්නේ ගැවක් හටගෙන ඊට අවශ්‍ය පළතලයේ හැදුණොත්. එදෙන ඔක්කාන්ති වෙලා හිටන් උන් විශාල වශයෙන් බෝ වෙලා පේනවා සිවුම් ශරීරවලු. නැන්න මස් වර්ග ඉතාම සුලා කීඩා ශරීරවලු විද්‍යාමාන නැති. යම් විදිහකින් උන්ට පරිසරය නැති වුණොත්. තවදුරටත් කීඩා අද්දැවේ ඉන්නවනම් උන් කීඩා ගන්ධබ්බිය වෙනවා. සූක්ෂම කායිකව කර්මජ කායිකින් හැටිච්ච සූක්ෂම කීඩා කායිකින් උන් ජීවත් වෙනවා. ගන්ධබ්බ ලෝකේ නැති සත්වයක් නැහැ. මේ ලෝකේ දැන් තියෙන සියලුම සත්වය ගන්ධබ්බ ලෝකේ ඉන්නවා. අවශ්‍ය වස්තුතාවය නැති නිසා මස්ලී කයකින් ගොඩනැගිලා පේන්න බෑ. මුලින් හට ගැනීමට මවිප්පියෙක් නොහිටියනම් එවුන් හටගන්න ක්‍රමේ තමයි අණ්ඩජ ජරාවුජ සංසේජජ ඕපපාතික කියන සතුන් හටගන්න ක්‍රම හතින් සංසේජජ ක්‍රමේට හටගන්න. සංසේජජ කියන්නේ අවශ්‍ය කරන රසායන සංවිධි යම් තැනක ගොඩ ගැහුණාද සකස් වුණාද අන්න එතෙන්ට හරක් ගන්න ඒ ගන්ධබ්බය. ඊට පස්සේ ඒ රසායනික සංවිධියෙන් අවශ්‍ය කරන සංයෝග කරගෙන පූර්ණ ගන්ධබ්බය ගම්ධබ්බය පූර්ණ සත්වයක හැටියට නිපදේන මේකට කියන සංජාතික සත්ව නේද මේ සංජාතික නෙමෙයි දැන් කියන්නේ මේ අර සංසේජජ සත්ව. එහෙම සත්ව දැන් කොළියකින් සතෙක් හැදෙනකොට කොළින් හැදෙන සතා කොළින් හැදෙන්නේ කොළිය සතෙකුත් නෙමෙයි. පූර්ණ හදේ කොලේ නිෂ්පාදනය වෙනවා. වන්දගේ ගන්ධබ්බිය සම්බන්ධ වෙනවා කොලේ. ගන්ධබ්බියගේ ශක්තියට අනුව කොලේ පරිවර්තනය වෙනකොට කොලේ වන්දා වෙනවා. ඊට පස්සේ නැති පූර්ණ හදේ කියලා කිල්ල යනවා. ඊට පස්සේ උට අංගපසංග ඔක්කොම තියෙනවා. ඒක සංවාසයේ දෙන්න පුළුවන් තව එකක්. ඊට පස්සේ උපින්තර දාලා පිටරේ පැටව හැදෙන ක්‍රමයක් තියෙනවා කාණ්ඩජ ක්‍රම. අණ්ඩජ සත්තු බිහි වෙන ආකාරයේ පිටරුලින් හට ගැනීම අණ්ඩජ මේ ක්‍රම. ඒකම ඊට පස්සේ හට ගන්න. මෙන්න මෙහෙම ක්‍රම දෙකක් තියෙනවා. එහෙනම් මුලින්ම සතෙක් ඉන්න ඕනේ සතෙක් හැදෙන ලෝකෙට. අලුත් සතෙක් බිහි වෙන්නෙත් නෑ. ගන්ධබ්බය පරිවර්තනය වෙනවා භෞතික ද්‍රව්‍ය වස්තුවක් ඇතිව කරගෙන. පරිවර්තන ක්‍රම දෙකක් තමයි තියෙන්නේ. නියරේ මිටි තැන් වලින් වතුර බහිනවා. තැනක් උස්සලා තියෙනවා. උස්සනේ වතුර බහිනවා කවදාත් අපිට හොයන්න බැහැ. අපි මිටි තැන් ටික උස්කලොත් මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලා උස්සෙන් දැන් බහින්නේ නැහැ. දැන් ඉතින් බහින්නේ. එහෙනම් ලේසියෙන් පහසියෙන් වතුර බහින මිටි තැන් තිබිච්ච නිසා තමයි මිත්‍යා වලින් බැස්. ඒ වගේ සත්‍යයක ලෝකේ හැදිලා ඉන්නවා. මිටි තැන් හැදුනවා. විතර මගින් හටගන්න ලේසි තැන තියෙනවා. එතෙන්ට යනවා. ඒ සත්‍ය නැති වෙලා ගියාම ඒ තැන් වැහුනවා. එතකොට සංකේතීය උපත් ක්‍රමයේ ක්‍රියාත්මක වෙලා හිටන් ලෝකේ අම්මිතාතේ පහේ ඉන්න කෙනෙක් නෑ. අවශ්‍ය රසායනික ද්‍රව්‍ය එකතු කරලා අර කර්ම ශක්තිය එකතු කරලා භෞතික කය ඒවන් නිෂ්පාදනය කරනවා. ලෝකේ ඉස්සෙල්ලාම සතු ආරම්භුනේ ඔය ක්‍රමයෙන්. හැබැයි අලුතෙන් හටගත්ත සතු එහෙම නෙමෙයි. ගන්ධබ්බියක් නැතුව සත්වයක් බිහි වෙන්නේ නැහැ ද්‍රව්‍ය වස්තුවක. ඒ බිහි වෙනවා කියන්නේ දැන නැතිකම. බුදුරජාණන් වහන්සේ සත්‍යයේ ආරම්භය පනවලා නැතා. එහෙම හට ගන්නවා නේද කිමි අත්‍යකයක් සහිත ප්‍රශ්නයක් අහන. නෑ බුදුරජාණන් වහන්සේ මෙතර මිස ලේසියෙන් පටවා ගන්න හිතවන්න පුළුවන් එකක් තියෙනවා. උන්වහන්සේ අපු කියන්නේ මේ අනවතග්ගෝ යම්බික වේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායිති. සත්‍යලේ ඉති බලා ගන්න පුළුවන් හතේක බලා හට ගන්න බව. ඒක ශ්‍රාවක ගෝචරයි. එහෙම ලේසියෙන් හට ගන්න එක පෙන්වන්න පුළුවන්. එහෙනම් සත්‍යයේ ආරම්භ වෙනවා මේ ප්‍රමේයද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දේශනා නොකලි ශ්‍රාවක ගෝචර නැති නිසා නෑ ඊ හට ගන්න එක. එහෙම ක්‍රමයක් නෙමෙයි බව දේශනා කළා තියෙන්නේ. ඒක සංසේධි උප්පත්ති. ගන්ධබ්බේ කදිලා ඒක සිද්ධ වෙනවා. ගන්ධබ්බය එනවා. විද්‍යාවට පේන්නේ නැහැ. විද්‍යාව උපකරණවලට පේන්නේ නැහැ. නලබටේ ළමයි හදන බලාපොරොත්තු වෙයි. ස්ත්‍රී පුරුෂ බීජ එකතු කරලා. කියා තිබ්බාම ඒකේ සංසේධි ලෙස ජන කාණුවක් දකින්නවා. අන්න ඉස්සියකින් බලලා වෙන් කර ගන්නවා. ඒක ජන කාණුව හැදුනේ අල ඉත්‍රි පුරුෂ බීජ එකතු කරලා තිබ්බ වාදනේ. හැබැයි පැය හයක් ඕක විරුද්ධ කරලා තියන්න ඕනේ බාහිර වාතාවරණය. නැත්නම් ජනකානු බිහි වෙන්නේ නැහැ. වාලා කිව්ව පුළන්න වදින්න ජනකානුව බිහි වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ගන්ධබ්බයාට ඇතුල් වෙන්න විදිහක් නැහැ. වාතාවරණයක් ඇති නැවන් තරමට සියුම් තැනක. මොකද වාතයේ වැඩි ඝනකමයි ගන්ධබ්බයාගේ ශරීරයේ. වාතය ඇතුළු වෙන මට්ටමක්වත් නැතිලකින් ගන්ධබ්බයක ඇතුළු වෙන්න බෑ. ඒ නිසා තමයි වහලා තිබ්බ ජනකාන වගුණ නැගින්නේ විද්‍යාඥයෝ මේක හොයා ගන්න අද වෙනකම් බෑ. ඒගොල්ලෝ නමුත් දන්නවා වහලා තිබ්බ එක හැදින්නේ නැහැ කියලා. දැන් වැය හයක් විවෘතව තියෙන ආරක්ෂිත ස්ථානික විවෘතව තියෙන ඊට පස්සේ ඒක පරිසහා කරපුවා තමයි හටගත්ත ජනකාන දෙකල ඒ ජනකාන සම්පින්දනය පෝෂණය කරලා නලපති දරුවෙක් හදන කලලයක් බිහි කරගන්න. ඉතින් ඒකල මෙහා හදාගත්තා අහම්බෙන් හටගත්ත හතුනේ ජනකාන මේ පරංගේ එක වැඩෙන්න ගන්ධබ්බේක ඇතුළු වෙන්න ඕන. ගන්ධබ්බේක ඇතුළු වෙන්න අවශ්‍ය කෙනෙක් ප්‍රස්තාව තියෙන්න ඕන. එහෙම නැත්නම් එළිය කරගන්න බැහැ. තාමී දේන් ප්‍රශ්න ඇත්නම් දෙව්ලොව ඇති ගත් වතුර පොළව ආදී පිහිටා ඇත්තේ සතර මහා භූත වල කුමන අවස්ථාවෙදි කියලා අහනවා. දැන් මෙහෙම හිතාගන්න ඕන. දැන් අපිට මේ වෙන්නලා තියෙන අපි දැකලා තියෙන මේ පංචේන්ද්‍රිය ගෝචර හරියට අහුවෙන ජල වාපක් ගිනි සුලං කියන හතර විතරයි. වාපක් ගිනි මේ එතකොට මේ ජල කියන තියෙන අපි දැකලා තියෙන. ඒ මේ මස්ලියේ ඇහැට පෙනෙන අපේ භෞතික ලෝකයේ අපේ පරිසර මට්ටමයි ඊදී. සතර මහා භූතයන්ගෙන් ගොඩනැගිච්ච දේවල් විවිධාකාර මට්ටම් වල තියෙන. ඒ මට්ටමේ ශරීරයේදී ඒක ලෝකයක්. ඒක කිසි අඩුවක් නෑ. දැන් අපි හිතමු මෙහෙම දෙයක් එක දැනගන්න. අපි හැම කෙනෙක්ම දැකපු අත්දැකීම තමයි හීන ලෝකය. මේ කය පැත්තක තියලා හීන ලෝකේ කයකින් යනවා අපිට පේනවා. මනෝමය කය. මනුෂ්‍ය ලෝකෙ කොහොමද යනවත් නෙමෙයි. මේ මනුෂ්‍ය ලෝකේ වාගේම ලෝකයක් මනෝ ලෝකයක් වශයෙන් අපි ගමන් කරනවා. අපි මේ මනෝ ලෝකේ වාතය දැකලා නැද්ද? දැනිලා නැද්ද? ජලය දැකලා නැද්ද? ගින්දර දැකලා නැද්ද? පොළොව දැකලා නැද්ද? ඒවැ සැරිසරලා නැද්ද? ඒවැ කටයුතු කරලා නැද්ද? අපි යමක් අල්ලලා නැද්ද? ගණී භවන දෙයක් හීන ලෝකෙ. අපෙන් අහුවත් යම් කෙනෙක් හීන ලෝකෙ ගණී භවණෙන් අල්ලන්න දෙයක් තිබුණා නම් ඒ කොහෙද තිබුණේ? ඇහැ කන පස්සේ අහුවත් එහේ කොහෙ කියන්නේ? මම ගිහිලා හොඳට නෑවා. හොඳ පොකුණක් දැක්කා. හීනෙන් නෑවා. නාල තියෙන වතුරම. වෙනසක් එහෙම තිබුණාද නාන වතුරලේ වේලාව? එහෙම වෙනසක් මොකද කියලා? එහෙනම් ඒ නාලා තියෙන ආපෝ ධාතුව කොහෙද ඒක තිබුණේ? මෙලෝදීන පරිශ්‍රණයෙන් කියන්න පුළුවන් ආපෝ ධාතුව යම් තැනක තිබුණා තිබුණ තැනක් තියෙන්න ඕනේ. මේ විශ්වයේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා තිබුණ තැනක් තියෙන්න ඕනේ. නැත්නම් අපි පිළිගන්නේ නැහැ කිව්වොත් ඇත්තද? අපි අත්දැකීම දන්නවා අපි ලහලා තියෙන බව. එහෙනම් ඒ වතුර මොනවා? ඒ වතුර වල වතුර කියන ස්වභාවය අඩුවක් තිබුණා. ඇඟේ ගෑන සීතලේ අඩුවක් තිබුණා. ඒක කොහොමද කරන්නේ තියෙන්නේ? මම මේ ලෝක ගොතනක පින්න දෙයිලු එකිනෙකාගේ බුද්ධිලේ හීන ලෝකයක් තියෙනවා. මං හීන ලෝකේ ඇදිනේ ඔබත් හම්බුනා මට කියලා තව කෙනෙකුට කියන්නේ එහෙමත් හම්බෙනවා. ඒ තව ක්‍රමයක්. මෙන්න මේ වගේ මේ භෞතික ලෝකය කියලා මේ අපි කියන්නේ මේ පංචේන්ද්‍රියේ ගෝචර හරියට ගෝචර වෙන මට්ටමක් අල්ලගෙන විතරයි මේ ධාතු ගැන කතා කරන්නේ. සතර ධාතුන් ගැන. මේ සතර ධාතුන්ගේ මූලික අවස්ථාව ආපෝ තේජෝ වායෝ පටගෙන ගති හතර. මේ ගති හතරෙන් ඉස්සෙල්ලාම නිස්පාදනය කරන කර්මජ රූපය ආපෝ භූත තේජෝ භූත වායෝ භූත පඨවි භූත කියලා නිකුත් වෙනවා. මේ ඔක්කොම සාමාන්‍ය මනසට ගෝචර වෙන්නේ නැහැ, දිවසර ගෝචර වෙන්නේ නැහැ. මේ කලාවර්ණ ඥානයේ බුදු පියාණන් වහන්සේලාට ගෝචර වෙන වත්තමක් ඒ අතිසියුම් රූප කලාව. මෙන්න මේකෙන් හටගත්ත ආපෝ තේජෝ වායෝ පඨවි වන්නගන්ධ රසෝජා කි. කොටස් අටක් එකතු වීමෙන් හටගන්න සුද්ධාස්තක නැවිත ඉතාසියුම් රූප ධාතු. අපේ කිසිම පරිශ්‍රණ උපකරණයකින් ගෝචර කරන්න බෑ. දිවසකට ගෝචර වෙන්නේ නැහැ. ඊටත් අතිසියුම්. එනිසා ඒවට කියන අවිෂේ රූපයි කි. භූත රූප ප්‍රසාද රූප අවිෂය විෂේ රූප වලින් ගන්න ඉතන කොටන් දෙ විෂේ රූප අටවිෂේ රූප හට ගන්නකොට ඉස්සෙල්ලාම හට ගන්න භූත රූප ප්‍රසාද රූප මෙන්න මේවා හරියට කාන්දම් කියන වර්ගය වා කාන්දම් කියන්නේ කාටවත් ඇහැට දකින්නද කාන්දම කාන්දමක් වශයෙන් අනිවික්ෂයෙන් දකින්නද දව්‍යවත් වල දකින්නවා කාන්දමක් තියෙන බව දැනගන්නවා ඒකට ප්‍රතිචාර දක්වන යමක් තුලින් එහෙමයි කාන්දමක් තියෙන බව තේරුම් ගන්න ඒකට අවශ්‍ය කෙනෙක් යගල කැලලා ක්‍රියාත්මක වෙන හැටි දැකලා ඒකට අවශ්‍ය කෙනෙක් බාහිර ද්‍රව්‍ය ප්‍රතිචාර දක්වන හැටි දැකලා එතන කාන්දමක් ඇති නිසා එහෙම ක්‍රියාත්මක කිරියා ඩිගමනේට වහිනවා නිසා එහෙම සම්බන්ධයක් ඇතුව කාන්දමක් තියෙනවා කියන එක වෙන්නේ කරන්න බෑ කාන්දම් කැලලක් වගේ තියෙන කාන්දම ෆොටෝ ගහලා පෙන්නන්න කිව්ව පෙන්නන්න බෑ ෆොටෝ එකේ වැඩි ඉන්නේ ඒකේ තියෙන වෙනසක් තියෙනවා අන්න ඒ වගේ මේ අතිසියුම් රූප කලාපයන්ගෙන් ඉස්සෙල්ලාම හත ගන්නවා භූත රූප අරූප ලෝකේ තියෙන්නේ ඔන්නෝවා අරූප ලෝක කියන්නේ හේතුව රූපයෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරෙන්තරෝ විඥානයක විහිදීමක් නැහැ කියලා බුද්ධ දේශනාව කියනවනම් විඥානය පමණක් අරූප ලෝකේ තියෙනවා කියලා ගන්න බෑ මේ අරූප ලෝකේ කියන කතාව කාගේද රූප දැක්කේ නැති අන්‍ය බුද්ධලින්ගේ කතාවක් අරූප ලෝක කතාව කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියලා වෙන් කරගත්තේ ඒයි බුදුරජාණන් වහන්සේ එහෙම එකක් වෙන් කළේ නෑ උන්වහන්සේ පෙන්නේ රූපෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරෙන්තරෝ විඥානික ගමනක් සිටීමක් වැඩිවීමක් චුතියක් නොකිය. එනහට රූපයක් තියෙනවා. රූපේ අපි නොපෙන නිසා කියන අරූපයි කියේ. විශේෂ නැති නිසා. අනේ විශේෂ වෙන මට්ටමට ආපුවාම භූත මහා භූත වෙලා ගත්තාම විශේෂ වෙනවා. අනේ මහා භූත රූපයන්ගෙන් තමයි බ්‍රහ්මයන්ගේ කායිකත්වය හැදිලා තියෙන්නේ. මහා භූත මට්ටම. ඒ රූප මහා භූත වෙලා මහාභූතයන්ගේ සූක්ෂම ගණීබාන රූප හට ගන්නා ධාතු වශයෙන් ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු පඨවි ධාතු කියලා ධාතු වශයෙන් ගණීබාන වෙච්ච එකේ සූක්ෂම කුල තමයි දිව්‍යයන් අතර තියෙන්නේ ගණීබාන කුලසලා වුණා මිනිස්යෙන් අතර තියෙන මේ වාපස් කිනිසුලන් මේ ජල තියෙන මේ ටික හට ගන්න ඉතින් මේ ආකාරයෙන් හට ගන්න ක්‍රම තියෙනවා ඉතින් ඒ ක්‍රමෙන් හට ගන්න පරිසර තියෙනවා අපිට මේන එක කාන්දාම් පරිසරයක් වාගේ දවයේ පරිසරයක් අපිට පේන්නේ. නමුත් ඒ පරිසරයේ තුල ඒ જાතියම කයක් ඇති යම් කෙනෙක් ඉන්නවනේ. ඔවුන් නියම පරිසරයේ ඒකයි. ඒකේ හටගත් ඒවා ඒකට ගෝචරයි. සූක්ෂම ඉන්ද්‍රියන්ට ගෝචර වෙනවා. මේ සූක්ෂම ඉන්ද්‍රියන්ට ගෝචර වෙන නිසා දිව්‍ය ලෝකයේ ගෝචර වෙනවා සූක්ෂම ඉන්ද්‍රිය. සූක්ෂම ආපෝ තේජෝ වායෝ පිටකේ ධාතු කුලසින් හටගත්තේ. මේ සූක්ෂම වූ ආපෝ තේජෝ වායු වලින් ධාතු වලින් හටගත් ශරීරයක් ඇති දෙවියන්. ඒක ලෝකය. ඒකමයි ප්‍රතිචාර දක්වන්නේ. ඒ ලෝකේ තියෙන ගස්කලම් පුණ්‍ය ඉද්දීන් හටගත්තේ. ගංගා, දියාලි, ආශි පරිසරයේ පුණ්‍ය ඉද්දීන් හටගත්ත පුණ්‍ය විපාක වශයෙන් පහළ වෙච්ච දේවල්. බබල හදලා දෙන ඒවා ඒක නෑ. ඒ සූක්ෂම දේවල් ලැබිලා ඉන්නේ පුණ්‍ය ඉද්දීන්. ඒ හටගන්නේ ඒවා හෙටියෙන්. ඉතින් ඒ මට්ටමේ මේ මානසිකත්වයක් ඇති අයද දැන් ඉරිදී වල ඇති කෙනෙක් අවිඥා වලින් තමන්ගේ ශාරීරිය පරිවර්තනය කිරීමේ හැකියාවක් ලැබුණා. එයාට වුණා තමන්ගේ මේ ගණීවන මස්ලේකය පරිවර්තනය කරගෙන. දේවකයිද පරිවර්තනය කරගෙන හරියට. ඒතකොට වෙනවා හිටිවිච්ච ගස්කලම් පරිසරය ඔක්කොම වෙනවා. ඒ පුණ්‍යෙදී අතීත සම්පත් ඇති පරිසරය දකින්න පුළුවන්. ඒ පරිසරය යන්න පුළුවන් අසුර කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් කවුද මේ කාලදේවල තාපසතුමා බෝසතාණන් වහන්සේ ලෝකේ පහළ වුණා කියන වෙලාවේ එයා හිටියේ තාවදීන්තියට ගිහිල්ලා අර නන්දල උයන කියන සක්‍ර දෙවියන්ගේ උයන. විවේක සුවයෙන් ඉති. විවේක විවේකයෙන් හිටපු වෙලාවක්. ඒ වෙලාවේ දේවතාවෝ හලු පිළි වනමින් ඔළුවර සම් දෙමින් සතුට වෙනවා දැකලා. මොකද අද සතුට වෙන්නේ කියලා. ඇයි ඔබ වහන්සේ දන්නේ නැද්ද? මහ බෝසතාණන් වහන්සේ මිනිස් ලෝක පිළිසිඳ ගත්තා. මිනිස් ලෝක උපන්නා. ඒ විතරේ අහලා තමයි දික්කලතා වක්ලසණින් ඇදලා හද මාලිගාවට ඇදිලා අර කුමාරයව බෑ දැක්ක කියලා පෙන්නන. ඉතින් අන්න ඒ වගේ අභිඥා ලාභී අයට පුළුවන්. තමන්ගේ කය පරිවර්තනය කරගන්න. ඒ වගේ තැන් වලට යන්න. දෙව්ලෝට වබලෝට යන්නත් පුළුවන්. ඒ මට්ටමට සූක්ෂම වෙලා යන්න. ඉතින් එතකොට ඒවා තියෙන්නේ මේ තියෙන ආකාරයෙන් තමයි නෝ පුණ්‍යයේ තියෙන නිසා සියල්ලෙන් පිරිසිදුව පහළ වෙනවා. ඒවා සුද්ධ පවිත්‍ර කරන දෙයක් නෑ. ගස් කොළන් වල කොළ වැටෙනවා කියලා දෙයක් නෑ. සුද්ධ කරන්න ඕනේ. පිරිසිදු කරන්න ඕනේ. කියලා එහෙම කට්ටියක් අසල සෝදක වෙන්නේ නෑ. එහෙම අවශ්‍යතාවයක් නෑ. ඒවා පුණ්‍යයේමයි හටගන්නේ, නිර්මාණය වෙන්නේ, අතුරුදහන් වෙන්නේ, පිරිසිදු වෙන්නේ. ඔක්කොම ඒක හටාව. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයටයි හටගන්නේ. ඉතින් ධාතු මට්ටම් වල ඒ විහමතාවය විදාකාරයි. ඒක දකින්න ඕනේ වෙන්නේ කොහොමද කියලා. මානසිකත්වයේ අනුවම තමයි වෙන්නේ. දැඩිව වදන මට්ටමේ මානසිකත්වයක් ආපුහම ගණී භාවන දේවීන් හට ගන්න ඕනේ හතර ධාතු. මේ මිනිස් ලෝකේ ඉන්නේ කාමයන් දැඩිව වදනයි. කාම ආස්වාදයේ විඳරමදි. ආස්වාදයේ විඳින්න ගියහම ආස්වාදයේ හීන වෙන තව ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දැන් අපි ඔබ උපමාවක් අරගෙන මෙහෙම බලන්න ඕනේ. පුංචි ළමයෙක් හුරතල් වෙනවා දැක්කෝ. හරි හුරතලානි කිය කිය බලා ඉන්නවා ඉනහවෙ. හුරතල් කතා ක්‍රියා දැකලා. ඊට පස්සේ තවත් හුරතල් වෙනකොට වලා ගන්න හිතේ. වලා ගත්තාම තවත් හුරතල් වෙනවා නම් ඉබින්ද හිතේ. තවත් හුරතල් කරනවා නම් අල්ලා පොඩි කරනවා. හිර කරගන්න. අර ආස්වාදයේ විදිහට ගියහම තව පැත්තක් මතුවෙනවා. එකක් තමයි ඒක දැඩිව බදන් දෙන්නේ. දැඩිව බැදුවට ආස්වාදය අඩු වෙනව නැසක් වැඩි වෙන්නේ නැහැ. නමුත් මනසේ ස්වභාවයක් තියෙනවා ආස්වාද ජනක දෙයක් දැක්කොත් ඒක දැඩිව ලැබ ගැනීම බැහැගෙන. මෙන්න මේ හේතුව නිසා මේ මනුස්ස ලෝකයේ තියෙන මනුස්ස කාමී ස්වභාවය කාම ආස්වාදයේ සමග දැඩිව බැඳ ගන්න මානසිකත්වයක් එක හැකසහස් වෙච්ච එකක්. මේක දැඩිව වැඩිච්ච දෙයක දැඩි දැඩි ගණී වල විචාව රූප තියෙනවා. හැබැයි ආස්වාදේ අඩු වෙනවා. ආස්වාදේ අඩු වුණා කියන්නේ දැඩිව වැඩ ගන්න මානසිකත්වය අයින් කරගන්න බෑ. නිදහස් වෙයි, නිදහස් කාමයේ දැඩිව වැඳෙන අවස්ථාව ඉක්ම යනවා. එතකොටයි ඒක නිදහස් කාම සුවේ ලබන්නේ. ඉතින් ඕක දකින්න ඕනේ අවික්‍රමී. දැඩිව වැඳෙන කාමයන්ගේ ස්වභාවය. දැඩිව වැඳෙන කාමයන්ගේ ස්වභාවයේ ස්වභාවය තමයි ආස්වාදී අඩු වෙනවා, බන්ධනේ බලවත් වෙනවා. මෙන්න මේ ගති ලක්ෂණේ තමයි මනුස්ස තිරිසන් දෙක ඉන්නේ. ඒක තමයි ඒ ඇයිද හිජාදී ස්වභාව හටගන්නේ. ඔතනින් ගියාට පස්සේ ඒගොල්ලෝ හිතන්නේ දැඩිව වැඳෙන එක ආස්වාදයේ විශේෂ ලක්ෂණයක් හැටියට. ආස්වාදේ වැඩි වෙනවා කියලා. නමුත් සිද්ධ වෙන්නේ ආස්වාදේ අඩු වෙනවා. ඒ වෙනකොට ආස්වාදයෙන් මත් වෙච්ච පුද්ගලයාගේ ස්වභාවය දැඩිව වැඳෙන්න උත්සාහ කරනවා. ඒක තවත් දුෂ්‍ය වෙලා ගියොත් සූසිත කාමී ඇති වෙනවා. ඒ වගේ වෙලෙ ඉරිසියා කරනවා. අනිකට මේ සම්පත්තිය නොවේවා කියලා. ඒකට පහර ගන්න. ඊට පස්සේ ඒ පුද්ගලයා අර දැඩිව වැදෙන කයකින් තියෙන ආස්වාදයේ වෙනුවට මහා විපාකයකට භුක්ති විඳින හේතු වාසියක් වෙනවා. හැබැයි දැඩි කයක් හදගත්තොත් විපාක සීමාවයි. විපාක භුක්තිය බලවත් වෙදින්න කියලා කය විදිගෙන. දැන් දෙයාකාරයකින් සූක්ෂම කය ලබන්න හේතු ලබනවා. සැප විපාක භුක්තියට මේ ගණී භවන කයකින්ද. දුක් විපාක භුක්තියට ගණී භවන කයකින්ද. ගණී භවන කය සීමාවට සීමාසහිත භුක්තියටයි දුක හෝ සැප දෙකට උරුත් වෙන්නේ. බලවත් වූ සැප සම්පත් ලබන්නේ හීතින පුණ්‍ය කර්මයකින්. බලවත් පාප කර්මයකින් දුක් විඳින්න හැටි. මේ කයින් බැරි නිසා. කර්ම විපාක වශයෙන් විපාක සත්‍යයෙන් ලබන සූක්ෂම කය. හේතයින්ද ඒ වගේ අපාගත සත්වයින්ද එවන් මහා දුකට ඔරොත්තු දෙන්න යලි යලි කර්මජ වශයෙන් නැගී සිටින්න එවන් සූක්ෂම කයක් ලැබිලා උන්දුක් විඳින අනන්ත දුක් විඳින උන් විඳින දුක මිනිස් කයකින් විඳින්න ඉතිලා මිනිස් කය විඳිර යන නිසා මිනිස් කයකින් අපා දුක් විඳින්න බැහැ තිරිසන් දුකලා ඔරොත්තු දෙන්නේ නැහැ මිනිස් කය දැන් සමහර අවස්ථාවල මිනිස්සු බල්ලන්ට ආයුධ වලින් කොටනවා ගල් වලින් ගහනවා බලපුවාම මේ කලව පැත්ත කකුල් පැත්ත කැවිලා ඇදම අතු වෙලා මහ ගෙඩියයි දිනා. දාගණ්ඩේ ගන්න බෑ. මේක මැරෙයි කියලා හිතෙනවා. කොහට හරිලා කිඳිරි ගගා දේව කකා ඉන්නවා. දවස් තුන හතර ගියර වතුම අපුරට යනවා. බලපන් සුවාලෙම දොය. දැන් මිනිහෙකුට කවුරු හරි ගහනවා ගලකින් හරි ආයුධයකින් ඇටම අතු වෙන්නේ කකුලේ. පුළුවන් දේව කාලේ හොඳ කරගන්න. මිනිහ මැරෙන්නත් ඒක ඇති කුණු වේද. පළුවන් ගහලා ඉන්නේ සතාගේ පළුවහ කියලා පස්සේ බලන හොඳ වේද. අනේ මිනිස් කය තුලක් තියෙනවා මිනිස් කයින් ගණී භාවන කය තුලක් තියෙනවා එක්තරා තිරිසන් දුකේ මට්ටවල ඔළු දෙන කයක් තියෙන නිසා ඒකේ කරපින කයක් හැදෙනවා ඒකයි මේ දුකේ ඔරොත්තු දෙනවා දුක විඳිනවා සීන නැති වෙන්නේ නැහැ වැරෙන්නේ ප්‍රතිසක් තියලා විලයි නැහැ ඒකත් දුක විඳින හොද වෙනවා මිනිහෙකු දෙය මට්ටම බැරි නිසා බේත් පත්‍ය කරගෙන හොද වෙන මට්ට වෙන මට්ටක මිනිහයි ඇති වෙන මිනිසේ දෙවියන්ට දිව්‍යමය පංචකාම ආස්වාදයේ විදිහ මේ මනුස්සකම බැරි නිසා ඒකට ඔරොත් දෙන්නේ නැති නිසා සූක්ෂම පුණ්‍යෙද්දී 15 වෙනි කයක් ලැබුණා. ඒකේ අසීමිත ලක්ෂණ, අසීමිත හැඩය, අසීමිත සුවය දරන්න ඔරොත් දෙන වර්තමේ කය. ඒකෙන් මේ මනුස්ස ලෝකයේ විදිහ පංචකාමීට වඩා දහස් වාරයක කෝටි වාරයක පංචකාම ආස්වාදය. ඒ කයින්ට ඔරොත් දෙනවා විදිහ. නිසා මේ දෙවියන්ගේ දිව්‍යමය කාමී මිනිස් කාමීන් උපමා කරන්න බෑ කියලා පෙන්නනවා මෙතේ කයි කියන්නේ. ඒකයි ස්වභාවය. කය සකස් වෙන්නේ ඒ ක්‍රමයකින්. කර්ම ශක්තියයි ඒක තීරණය කරන්නේ. අති සූක්ෂම ලෝක විද්‍යාව, කර්ම ශක්තියේ විද්‍යාව මහ බුදුමයි කර්ම විෂය අචින්තියක්. අති සූක්ෂම. කර්ම විෂය තමයි මේව තෝරන්නේ, හදන්නේ, විදන්නේ, වෙන් කරන්නේ ඔක්කොම. සම්මස කෝමි. මේ කම්ම විභජිත සත්තා හීනප්පණීතය. කර්මයේදී මේ සත්‍ය හීනප්පණීතවාසේ බෙදෙනවා කිව්වේ ඒකයි. ඒ කර්මයේ සතු වෙලා. කර්ම වේගයේ තරම් බලවත්. අපි නොදන්න පැත්ත, නොදන්න ක්‍රියාකාරීත්වය අපි සූක්ෂම ක්‍රියාකාරීත්වය කර්මයේ සිද්ධ කරමු. කර්මයේ ක්‍රියාකාරීත්වයෙන් තමයි අපි ඇඟ ඇතුළේ මේ මුළු ඉන්ද්‍රිය පද්ධතියක් හැදෙන්නේ. දැන් මේ හැදිලා දින ඉන්ද්‍රිය පද්ධතියේ සූක්ෂම ක්‍රියාකාරීත්වයේ විද්‍යානුකූල ක්‍රමයකට අදවත් විග්‍රහ කරන්න බැහැ. කොහොමද මේවා හැදෙන්නේ? ඇයි මේක හැදුනේ? ඇයි මේ වකුගඩු හැදුනේ? ඇයි හදවත හැදුනේ? ඇයි මෙහෙම මේ අහවල්ව තැඟල පිහිටියේ? ඇයි මේ ලේනහර හැදිලා ඉලේ ගමන් කරන්න හේම ක්‍රමයක් හැදුනේ? කවුද මේවා හැදුවේ? ඉතින් මෙහෙම බලනකොට අන්තිමට තෝරා ගන්න බැලුවාම මේක නම් සාමාන්‍ය කෙනෙක් වැඩක් නෙවෙයි, ਸਰව බලධාරී දෙවි කෙනෙක් වැඩක් කියලා නේද? අදෘශ්‍යමාන දෙවිකෙනේ මනසේම ආවගෙන එතෙන්ද යොමු කරලා ඉඳන් කොටසක් ඒ දෘෂ්ටියේ ඉන්න මේක නම් ඉතින් මේ හිත ගන්න. ඒත් තවදීම මේක නම් මේ මිනිහකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනේ හිත ගන්න. නම් මේ කර්ම ශක්තිය ක්‍රියාවලිය අති සූක්ෂමයි. මේ සියල්ල නිෂ්පාදනය කරන ක්‍රමානුකූලව. ඒ තරම් සූක්ෂම දෙයක්. ඉතින් එහෙම තමයි ඒවා සකස් වෙන්නේ මේ විදිහට. මහා භූත සකස් වෙලා තියෙන්නේ. ඒ ආස්වාදයන්ගේ මට්ටමට විදින මට්ටමට සැප හොදුක ඔය ක්‍රමයේ නැහැ කය හැදී. කර්ම ශක්තිය ක්‍රියාකාරීත්වයෙන් වෙන කළා වෙනස් කරලා අනුකූල කරලා හදන්නේ. ඒක අපි දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. දැනගන්නේ චිත්තජ. ශක්තියකින් ක්‍රියාත්මක වෙන්නේ කර්මජ. නැත්නම් කර්මජ ක්‍රියාකාරීත්වයෙන් හිතක් අවශ්‍ය නැහැ. හිතකින් තමයි කර්මෙ නිෂ්පාදනය වෙන්නේ. නිෂ්පාදනය කළාට පස්සේ හිතක් අවශ්‍ය නැහැ කර්මෙ. ternary ක්‍රම හරිය ක්‍රියාත්මක වෙනවා. යම් කෙනෙක් එල්ල කරලා හිටන් අඹ කුකුරගෙන ගලකින් ගහනවා ළමයි. එල්ලේ හැරි ගලාපින් ගැලවුණා. දැන් ගල යනවා. අවකාශයේ යනවා අර ගැප් කරපු ශක්තිය. ඔය ඇරෙද්දී එක පාරට බෙල්ල කපලා ළමයා මැරුවොත් එහෙම. අර ගල යන්නේ නැද්ද? දුර්ණ ශක්තිය ප්‍රියාත්මක නැද්ද? ඒක ගල හරියට එල්ල කළා දිනා. ළමයා මේ බෙල්ල කපලා කණේකේ මරලා දැම්ම ගල ගිහලා අඹ ගිරිය වගේ අඹ කුරුමිය වැටි. ඒක මෙන්න මේ වගේ අපි ජීවත් වෙලා ඉන්නේ චිත්ත ප්‍රබෝධ විලාහක නිස්පාදනය කරපු ශක්තිය. යමක් නිපදන් නිපදෙවිවද? ඒක නිපදවනකම් ඒක ක්‍රියාත්මක වෙනවා. මේ අකාලේ මැරුවා කියලා හදිසියෙ මැරුවා කියලා හිත නැහැ කියලා. එයාගේ උපතේ හේතු නැති වෙන්නේ නේ. කර්ම ශක්තිය ක්‍රියාවලියක් ඒක. උනාට පස්සේ එතන හිතාට ගත්තාමයි දන්නේ. මම ඉස්සෙල්ලා අතන හිටියා දැන් මෙතන ඉන්නේ කියලා. ඒ දකින්නේ එහෙම. මේ හිතේ කරන වැඩ පිළිපිලා අපි හිතායි. ඒ කර්මයේ කරන වැඩ පිළිපිලා උත්පත්ති ප්‍රතිසන්දි ලබා දීම. ඒ තැන උත්පත්ති වශයෙන් ගෙන යාම කර්මයේ කර්මජයි. කර්මජ ක්‍රියාවල. ආහාර දිරවීම කර්මජයි. හිතන්න ඕනේ හිතා කරන එකක් නෙමෙයි. ඒ විදිහට අරූප ලෝක අහස්ස සත්ත බඹලෝ සතර මහා ධාතු පවතීද එසේ තිබේනම් කුමන මට දැන් ඒක තමයි විස්තර දුන්නේ. ආස්වාස ප්‍රස්වාසෝ කාය සංකාරෝ සුෂ්ම ගැනීම හෙලීම කාය සංකාරයි. කුෂ්ම කාය සංකාර වෙන හැටි පැහැදිලි කරන්න කියලා කියනවා. මේ ආස්වාස ප්‍රස්වාසෝ කාය සංකාරෝ කියන වචනේ මේ ආර්ය විනී ආස්වාස ප්‍රස්වාසය කියලා තෝරාගත්තේ නැති එකේ වරද මේ තියෙන්නේ. ආස්වාස ප්‍රස්වාස කාය සංකාරයි කාය සංචේතන කාය සංකාරයි. තව ක්‍රමකින් පෙන්නනවා. කාය සංචේතන කියලා කියන්නේ මොනවද? ක්‍රියාකාරීත්වයට හේතු වෙනා වූ හිත තුළ හට ගන්නා වූ චේතනාවට කියනවා කාය සංචේතන. නැ කාය සංචේතන කියන්නේ චෛතසික ධර්ම. ආස්වාස ප්‍රස්වාස කාය සංකාරෝ කියන එක තව විදිහකින් කියනවා. අර විදිහට කාය සංචේතන කාය සංකාරා. වාචී සංචේතන වාචී සංකාරා. මනෝ සංචේතන මනෝ සංකාරා. ඔය විදිහට විග්‍රහ වෙනවා. නැ කාය සංකාර හඳුනාගන්නට ආස්වාස ප්‍රස්වාස කියන අර්ථ දෙකක් තියෙනවා. අපි අද ආස්වාස ප්‍රස්වාස කියන්නේ නාහයෙන් අරගන්න හුස්මයි අරින හුස්ම අරින එකයි දෙකයි ආස්වාස ප්‍රස්වාස කියන්නේ. දැන් මේ ආර්යවිනී ආස්වාස ප්‍රස්වාස කියන්නේ මොනවද කියන එක ආර්යවිනී අනිත් සූත්‍රවලින් දැනගන්න ඕනේ. මොකද මේ කල්ලි විද්‍යාවන් නැති නිසා අර්ථය දීලා තියෙන්නේ හුස්ම ගන්න එකයි අරින එකයි තමයි ආර්යවිනී ආස්වාස ප්‍රස්වාස කිව්වත් ඒකමයි කියලායි අදහස් තියෙන්නේ. මොකද හේතුව හෙලාටුවා නැති වෙලා ගිහිලා තේරවාදී අදහස් නැති වෙලා ගිහිලා පස්සේ කාලෙක ඉන්දියාවේ යෝගීන්ගෙන් ඉනාපු මේ වගේම මේ බ්‍රාහ්මණ ධර්මය අසුරු කරගෙන ඒගොල්ලන්ගේ ජීවිත අදහස් තියලා හිටන් ඒවෙන් හදපු අටුවාලි ඉවුවට පස්සේ තමයි හුස්ම ආස්වාද ප්‍රසආසියට බැස්සෙන්නේ. ආස්වාද ප්‍රසආස ගැනීම නාහෙන් ගන්න හුස්මයි අරණ එකයි කියන එකට බැස්සෙවි එතන. එහෙම එකක් තියෙනව නැත්තේනේ. එහෙම අර්ථයකුත් තියෙනවා, එහෙම භාවනාවකුත් තියෙනවා. හුස්ම ගැනීම හෙලීම මුල් කරගත්ත වායු කසිනේ මුල් කරගත් භාවනාවක් එහෙම එකක් තියෙනවා. එහෙම එකක් නැහැ කියන කෙනෙ මේ කියන්නේ. නම් මේ ආර්යවිනී ආස්වාද ප්‍රසආස කියන්නේ මොනවද කියලා හොයාගන්න ඕනේ. ඒකේ විවිධාකාර දැන් තියෙන තව සූත්‍ර. ඒ ආස්වාද ප්‍රස්වාසය විග්‍රහ කරගන්න. සීහ සූත්‍රයේ තියෙන අඟුත්තිනිකායේ සීහ සූත්‍රයේ. සීහ තේනාධිපති බුදුරජාන් වහන්සේ දේශනා කරන යමෙක් මට ආස්වාස වාදී කියා නම් කරුණ සහිතව කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ චාතුරු මාර්ග ඵල සංඛ්‍යාත උත්තම ආස්වාසීන් ආස්වාසක වූයේ. එම උත්තම ආස්වාසී සඳහා දහම් දිසන්නේ එයින් සවුගනු දුක්මවන්නේ කියලා මේ සත්‍ය කරුණා. මෙන්න මට ආස්වාසවාදී කියන්නේ හේතුව කියන්නේ. දැන් ආස්වාසවාදී කියන්නේ ආස්වාසයෙන් නිවන් දකින්න පුළුවන් හෝ ආස්වාසයෙන් විමුක්ති ලබන්න පුළුවන් හෝ කියලා කුස්ම ගැනීම හෙලීමෙන් විමුක්ති ලබන්න පුළුවන් කියලා ඒ කාලෙත් මත තිබුණා. මොකද යෝගින් ඒවා කියලා බ්‍රහ්මන් සමග සම්බන්ධය ලයිතා විමුක්ති ලැබුවා කියලා වචන කිව්වා. ඒක ඒ කාලෙත් ආගමික මතයක්. ඒ මතයේ ඉදත් තිබුණා අදත් තියෙනවා. ඉතින් ඔය මතේ සාහෘදී ලැබිච්ච කාලෙක බුදුරජාණන් වහන්සේට ආස්වාසවාදී කියන ඒ හේතුවෙන් කියන්න බෑ කියලා පෙන්නනවා. චාතුරු මාර්ගඵල සංකේත උත්තම ආස්වාසින් ආස්වාස කරේ ආස්වාස වෙනවා. එහෙනම් ඒ ආස්වාසය මොකද? හුලඟ නෙමෙයි. සතර දුක නිවා හැරීමේ ලබන්නා වූ අසැසිල්ලක් ඇද්ද? අන්නේ අසැසිල්ලට කියන ආස්වාදය. මේ ආරේ විනි ආස්වාද. වච්චගත පරිභාජික බුදු අහනවා පරිත් හාමුදුරුවන්. එවැනි අස්සාසප්පත්තෝ අස්සාසප්පත්තෝ කියන. කෙටකින් අස්සාසප්පත්ත වෙනවා. ආස්වාස ප්‍රාප්තයි ආස්වාස ප්‍රාප්තයි ආස්වාසයෙන් පූර්ණයි ආස්වාසයෙන් පූර්ණයි කියලා කියනවා. කෙටකින් දෙක කියන්නේ කොහොමද ඒක වෙන්නේ? ස්පර්ශ ආයතන 6 පිළිබඳව උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනෝ නිස්සාරණ සතුටේ දකීද එකල්ලි ආස්වාසයේ පූර්ණයි. මෙන්න පූර්ණකන ආස්වාසයක් ගැන කිව්වා. මේ ආස්වාද පූර්ණ කිරීමේ මාර්ගයක් තියෙනවා. ඇත්ත තියෙනවා කියලා උත්තරයක් දුන්නා. ඒ මාර්ගය මොකක්ද? මේ ආර්යචායක මාර්ගය. එනම් මේ ආර්ය විනී තියෙන්නේ පූර්ණ කරන ආස්වාසම ආස්වාසය. ඒකේ මාර්ගය මොකද්ද? ආර්යචායක මාර්ගය. එහෙනම් මොකද්ද මේ ආස්වාස කිව්වේ? අස්වැසිල්ල. අස්වැසිල්ල කියලා කියන්නේ මොකද්ද? මේ සතර දුකට වාජනය වෙලා අනාථ වෙලා ඉන්නේ කියලා අස්වැසිල්ලක් නෑ. අනාථයක් නෙවෙයි. අස්වැසිල්ලක් ලබන්නම් කවදා හරි දුකෙන් නිදහස් වෙන තත්ත්වයට පත් වෙන්න වෙන හදාතුනේ. ඒ තත්ත්වයට පත් වෙනවා නම් චාතුර් මාර්ග ඵල සංඛ්‍යාත නිවන් වගින් වූ අන්නේ නිවන් සඳහා තිබෙන නිවනක් ඇද්ද? ඒ නිවන කියනවා ආර්ය විනී ආස්වාසය. ඒ නිවන සඳහා මාර්ගයක් ඇද්ද? ඒකට කියනවා ආස්වාස මාර්ගය. දැන් ආස්වාස කරන්න කිව්වා පූර්ණ වෙන එක. මොකද ආස්වාස කරන්න කිව්වේ? කුසුම අදින්න කියන එක පපුව පිළින්න එක. ඒක නෙමෙයි මේ කිව්වේ. ආස්වාසිල පූර්ණ වුණා දාට. මින් මතුවල මේ අන්තිම කයයි. මින් එහාට මට ලෝකේ සම්බන්ධ කිසිම දුකක් හා සම්බන්ධ නැති දුකේ නිදහස. මෙන්න මේ ආස්වාසිල පූර්ණයි. අනිදාක ආස්වාදයේ පූර්ණයි. එහෙනම් මොනවද ප්‍රසවාස කරන්න තිබුණේ? මෙච්චර කාල ගත කෙලෙස් කුණු වල ප්‍රසවාස කරන්න. ක්ලේශ කුණ ප්‍රසවාස කරගන්න. අක්‍රතිල නැවිති නිවන ආස්වාද කරමින් පරිස කිරීමට කියලා මේ සති මේ ආරි විනය ආනාපාන. ආස්වාද ප්‍රසවාස. හන්දාමයන් ආනන්ද සබ්බේ සංඛාර අනස්සාසික. ආනන්ද මේ සියලු සංඛාර අනස්සාසිකයි. ආස්වාද කරන්න වටිනා ඒවානේ. සංකාර කුලක නෙමෙයි සංකාර කියන කුලක කුලක වායු ධාතු සංකාර තින් වේදනා සංඥා සංකාර විඥාන හිත නාම ධර්මයන් කුලක රූප ධර්ම රූප ධර්මයේ කියලා උදාරණාද ආස්වාදයේ කියන්නේ නාම ධර්මයේ කියන්නේ හන්දාමයන් ආනන්ද සංධාබ්බේ සංකාර අනස්සාතික මේ ආස්වාද කරන වටනාමේ සංකාර තුලනේ ඒ සියලු සංකාර අනස්සාතික අත්තර ගුහම් පස්සාත කරලා දාන්න ඕනේ. පස්සාත කරනවා කියන්නේ ඒවා බහ කරලා දාන්න. ආශ්‍රීන් ඉවත් කරනවා. ඉතින් මේක තමයි ආනාපානිය කියලා කිව්වේ. මනසේ තියෙන අරගෙන තේරුම් අරගෙන මම කරන කියන එතන දේවල් සංකාර කියන කෙනෙකුට නැගෙන ඒවෙන් සාගීත දේශේට මොහේට හේතු වෙනවා කියලා බලලා පහ කරලා දානකොට පස්සාත කරනවා. එතන මොකද්ද පහ කරන්නේ? මොකද්ද දකින්න ඕනේ? පහ කරනවා හිත පිටින් සෙනා තියෙන්න ඕනේ. හිත පිටා නිවන. අත්තරින් වෙන වැල්මි මිදී මේ ලෝකේ ඉන්නේ. අල නිවන ආශාස කරමින් ලෝකේ පස්ස ආශාස කර. ඔය ක්‍රියාවලිය මොන ක්‍රමෙන් හරි කරන්න පුළුවන් නම් එතන සිද්ධ වෙන්නේ ආනාපාන. ඒ ආනාපානි දැනින්න කරන්න ඕනේ. ඒ කාර්ය විනි ආනාපාන භාවනාව. හුස්ම මුල් කරගෙන යන අයට ඉක කරගන්න ක්‍රමයක් තියෙනවා. පංචකාමියෝ ආපෝ ධාතුවයි පඨවි ධාතුවයි තේජෝ ධාතුවයි මුල් කරගත්ත ක්‍රියාකාරීත්වයේ අත්‍යවශ්‍ය දේවල්. දැවෙන ස්වභාවයේ, තද වෙන ස්වභාවයේ, සැලෙන ස්වභාවයේ ඔකේ තියෙන්න ඕනේ. පංචකාම ආස්වාදේ. නිදහස් වායුවක් තියෙනවා. ඒක රූපාවචරයි. පංචකාමෙන් තොර ජීවිතය නිදහස් ජීවිතයකට ගලපෙනවා. මෙන්න මේ අදහස මුල් කරගෙන පංචකාමයේ වාසස කරන්නේ. අර වායුවේ ස්වභාවය ආසස කරනවා. මේ පටන් ගන්න. වායු මට්ටමනේ ඉඳී ඉතින් පස්සේ කය වායුවකගේ සැහැල්ලු විලා පාවිලා ධානයට පත් වෙනවා. අනේ එතකොට අධ්‍යක්ීමක් ලැබුණා. පංචකාමිය දුක් සහිතයි. පංචකාමියන්ගේ සැනසුම දිනනවා කියලා හොයාගෙන ගිහලා ගිනි විදින්න. දැවෙනවා, තැවෙනවා, තද වෙනවා, සැලෙනවා. මේ ගති ලක්ෂණ එකක්වත් මෙතන නැහැ. අනේ ඉක්මවා යනවා. ඊට පස්සේ ලකිනවා. වායෝ ධාතුව කියන එකක් තියෙනවා නම් වායෝ ධාතුවේ ස්වභාවයක් ඇත්තේ ඒකත් සලු. ඊට වඩා ශාන්ත එකක් තියෙන ආලෝක ධාතුව. ආලෝක ධාතුවේ හිත ආලෝක ධාතුවේ හිතේట్లా වායු ධාතුව පස්සාස කරලා වනා පහ කරලා වනා ඉතින් ආලෝක ධාතුව තුලින් අංගවසක විග්‍රහ කරගෙන ඉන්නවනම් ත්‍ෘතිය අධ්‍යානී දිපේන අංගවසක ආලෝකයෙන් හදාගෙන ඉන්නවා ඒකට උත්සාහයක් වීර්යයක් දෙමින් ක්‍රියාත්මක වෙන්නේ මේ භෞතික ලෝකේ ඉන්නේ ඒ හිස් වැඩ පිළිවෙලින් හදාගෙන උපකරණ වලට වැඩක් නැහැ කියලා අදහස අපහා මේ දිගහ කරපන් තනි කර ආලෝකයක් වෙනවා රූපයික් නියුව රූපයික් මොල එකම රූපයක් වුණා එකම ආලෝක රූපයක් අනේ ඒ කියත් ඇතරපත් වුණා කියන එකලාවටපත් වුණා ඒ කියත් ඇතරපත් වුණා දැන් ආලෝක ධාතුවෙන් හදාගත වෘත්ති අයින් කළා පහ කර දැන් ඊට පස්සේ දකින්න ආලෝක ධාතුව කියන්නේ ඒකත් ගුලි කරගෙන හදාගෙන තියෙන එක ආලෝක ධාතුව ඒකත් අහ කරන්න පුළුවන් ඒක ප්‍රධානී කරුවා ලෝකෙ පේනවා ලෝකෙ බලාගෙන තියෙන ආලෝක ධාතුව නැවති ආකාශයේ බලාගෙන තියෙන වචනේ පේනවා විඥානින් ආකාශයේ වදා ඉන්නවා කියලා ආකාශ ධාතුව පයින් කරන්න පුළුවන්. ඒකක් ආස්වාද කරනවා. එතන ඒක ඒ ජීවන අත්‍යවශ්‍යම ලැබු සැනසෙල්ල ආස්වාද කරනවා. නිවන් සුවය. අන ආස්වාද පස්වාස යන්නේ. ඊවලි ප්‍රහාණයන අනන්තයේ ප්‍රහාණය වෙච්ච දැනීමකවත් විඥාන අන්තයයෙන් එතනින් මතුවේ. ආකාශ අන්තයයෙන් ඉක්මවල විඥාන අන්තයයෙන් ගිය අවස්ථාව. අනේ විඥාන අන්තයයෙන් ගියා අපි ඊට පටන් ගන්නවා. විඥාන අන්තයයෙන් අනන්තව විඥානේ විහිදිලා තියෙනවා. දැන් රූප ධාතු මගිලා නාම ධාතුගේ ස්වභාවය දකින්න. අනන්ත විඥානේ නිකන් විහිදෙන්නේ නැහැ උසාහේ විහිදේ විහිදවන්නේ කියලා දකින්න. ඒ උසාහේ විහිදපත් කරගහම එතන නිදහස් වියදක් ගහම ඒකත් අත්තර ගහම විඥානේ පස්සාස කරනවා. විඥානේ පස්සාස කරලා දැම්මල පස්සේ අන්න අර බාහිර ලෝකේ හා සම්බන්ධ කිසිවක් නැති. ඉතිරි වෙන විඥාන මාත්‍රයක් ඉතිරි වෙයි. මුං ඇටයක් තරම්, කඩල ඇටයක් තරම්, බත් ඇටයක් තරම් ප්‍රමාණයකට දැනෙන විඥාන මාත්‍රයක ඒ පිට මොකුත් නැහැ ලෝකේ හා සම්බන්ධ. ආකිඤ්ඤාඥායතර අවස්ථාවේ. ඒකත් දකින උත්සාහ වීර්යෙන් ගොඩනගා ගන්න තියෙන දෙයක් කියලා. ඒ උත්සාහ වීර්යය අතරේ කොච්චර නිදහස ගියා ගන්න නිදහසේ සාන්තිය දකින්න නිවන ආසාද කරනවා ඒ ටික පස්සාද කරගහම ඒකත් ජීවිතයයි බලයින් දැදි ගෙයිලා ඉලක අවැටිය තරම් වෙනවා ඉදි කටුට තරම් වෙනවා අන්තිම කුඩා විලා එක ඉවර වෙන දැනකොට තියෙන ජීවත් වෙන්න ඕන කියලා ජීවිත ආසාවට ආයි ලෝකේ ආසාද කරන පස්සාද කරලි ලෝකේ මනෝ සංකාර ආසාද කර දැනීම හැදීීමට ඉඩ තියෙනවා ආයි ප්‍රසාරණය වෙනවා අර පොඩි මට්ටමක ආයතන නැවත ආයෙ කිල්ලේ නේව සංඥා ආසඥා නේව සංඥා ආසඥා කියන එක තුනක් කොච්චරයි ක්‍රියාත්මකයි මනසින් ගොඩනගෙනවා ගිවිල යනවා ආයෙ ගොඩනගෙනවා ගිවිල යනවා ඒක උඩ දකින්නවා හිත කියලා දෙයක් නැහැ දැනීම හැදීීම කියන්නේ ගොඩනගෙන දෙයක් ගොඩනගෙන නිසා විද්‍යාමාන විදිය ගොඩනගීම නැතර කාලනම් එහෙම එකක් ලෝකේ නෑ එහෙනම් මේක සංඛාරයක් නිසා සංඛාරයන්ගේ ප්‍රතිඵලයක් වෙන්නේ නැති නිසා හිත කියලා දෙයක් තියෙනවා කියලා මුලාවටපත් වෙලා නිසා මොකද හිත කියන්නේ ගොඩනගෙන නිසා විද්‍යාමාන එකයි එහෙනම් ලෝකෙට තියෙන නාම ධර්මයි රූප ධර්මයි කියන්නේ ඔක්කොම ගොඩනගෙන නිසා විද්‍යාමාන වෙන මායා දර්ශනයක් නිසා මායාවල් නැරෙන්නේ සැනසුමගින් ඉඳලා එකක්වත් ඔසරන්නේ ඔය පූර්ණ අත්දැකීම ලබාගෙන ලෝකෙන් නිදහස් වෙනවා වගේ අදහස දෙනකොට දැනීම නිදහස් වෙනකොට වේදනා සංඥා අතර කරගන්න ක්‍රියාත්මක වෙන්න දුවේ ගියාම නිවිලා ගියා ඉවරයි නිරෝධ දැන් හිතන කෙනෙකුත් නැහැ දැනීමවත් නැහැ හැදිලා සංඥා වේදත් නිරෝධය නවන්කුර සමාපත් ඔන්න ඔතෙන් ගියාට පස්සේ ඔය හැටි යන්න තේන පහ කරන් දෙයක් නැහැ පස්සාස කළා ලෝකෙ ඔක්කොම ආ සබ්බේ සංඛාර අනාස්වාසිකගේ සියලු සංඛාර ආසාර විරහිතව දැකලා අත්හැරලා ඉවරයි. එින් එහා තව සංඛාරයක් ඉතුරු වෙලා තිබුණා දැන්. දැකලා පස්සේ පස්සාස කළේද පස්සාස කළේ ඉවරයි. ආස්වාස කළේද උපරිම නිදහස ආස්වාස කළේ ඉවරයි. ඊට පස්සේ දකින්න විපාකස්කන්ධය තව තියෙනවා. ඒකට කරන්නේ දෙයක් නැහැ. ඒක ඉවරෙන්නේ කවද්ද? අවදාහරි තෘතියක් ආවදාට පටිසන්ධිය කියලා ශක්තිය ඉවරලා ඉවරවි. නැවත ගොඩ නගන්න හේතුවක් ඇත්තේ නැහැ. චන්දරාගේ සාමුලින් තුන් ලෝකේ ඉවරයි. එහෙනම් මෙන් එහාට ගොඩ නගන එකක් නැත්නම් පූර්ණ ආස්වාසිය එදාට කියලා දගෙන නිවනේ පූර්ණ ආස්වාසිය එදාට කිසිම සැනසෙල්ල අලුවක් මෙන්න මේ ආස්වාසිය පූර්ණ කරගත් දාර කියනවා නිවන් සුවේ පූර්ණ කරගත් ආනාපානිය පූර්ණ වන්න ආරිවිනි ආනාපාන මේ අද හුස්ම ඇදලා බල බලා ඉන්නවා ඒක නිවන් දකින්න අනාරියංග එකක් අරගෙන බෑ ඒකේ යන්න පුළුවන් ක්‍රමයක් තියෙන යන්නේ ওই ක්‍රමේ දන්නේ නැත්නම් ඔය ආස්වාස් ප්‍රසාරගෙන වායු ක්‍රමෙන් නිවන් දකින්න බෑ ඒ ක්‍රමේ අද නෑ වෙහිලා ඒකයි මතු කරලා පෙන්නන්නේ මෙන්න මේකයි ක්‍රමී. ඔය ක්‍රමී අනුගමනය කළා ඒකිනම් නිවන් දකින්න පුළුවන් කියලා. ඒ ක්‍රමීට දොස් කියලා හරියන්නේ නැහැ. ක්‍රමී වරද්දාගත්ත එකටයි දොස් කියන්නේ. කුස්මදලා නිවන් දකින්න පුළුවන්ද කියන්නේ වරද්දාගත්ත ක්‍රමී අනුවයි නිවන් දකින්නක. ඔය ක්‍රමී පුළුවන්. එහෙම විමුක්තිය ලබන්න පුළුවන්. ඒක යථාර්ථය දැකලාම යන්නේ. මේ ඔය ක්‍රමීට සකස් කරගන්න ඕනේ. සිංහල අලුත් චාරිත්‍ර වල ආර්ත්‍ය දෙවි මෙයා කියන ඔක්කොම මේ අර බාහිර යෝගී ක්‍රමෝලි ලෞකික ශාස්ත්‍රයන් පිළිබඳ දැනගෙන හිටපු යම් කිසි යෝගී ඍෂිවරු මේ විෂ ඩක්‍රේ කරකින හැටි දැකලා එකින් එක අවස්ථාවෙන් අවස්ථාව උදා වෙනකොට මේ සත්‍යයගේ පැවැත්මේ එකලා කාණ්ඩයක් වින් කරලා අරගෙන ඒ කාණ්ඩයක ක්‍රියාකාරීත්වය විශ්වීය ක්‍රියාත්මකේ චක්‍රයේ හැදෙන හැටි දැකලා ඒකේ ආරම්භයක් එනවා ගෙවිල යනවා ආරම්භයක් එනවා ආයිතරය ගෙවිල යනවා මේ මහා චක්‍රය ගෙවිල යන අවස්ථාවක් අවුරුද්දකින් ගෙවිල යන්නේ අන්නේ චක්‍රය වල වෙලා ඔක රාශියෙන් රාශියට සූර්යයා මුල් කරගෙන සූර්යාගේ රාශි චක්‍රය අල්ලගෙන ඒ අනුව මේ භ්‍රමණ චක්‍රයේ ක්‍රියාත්මක වෙන හැටි බලලා ඉතින් හදපු ශාස්ත්‍රයක් මේක. ඉතින් පරිසරයේ යම් ආකාරයකද පරිසරයේ ක්‍රියාකාරීත්වය අපේ භෞතික බලපෑමට විවිධාකාර හේතු ඇති කරනවා. ඒක එහෙම නෑ කියන්න බෑ. නෑ කියන්න බෑ කියන්නේ මොකද? හරියට මාස ගාන වෙන් කළා කියන අහවල් කාලෙට ගස් වැල් මැරෙන කාලෙ. කාලයක් වෙන් කළා. කොහොමද කාලෙ වෙන් වෙන්නේ? ඔය කායි පරිසරයේ වෙනසක් උනේ නැහැ. ඉතින් අපි ඒ කාලේ මාස 12කට 12 ආකාරයක පරිවර්තනයක් නන්දීලා. මේ විශ්ව පරිවර්තනයේ ප්‍රියාත්මෙන්නුනේ භෞතික පරිවර්තනය වෙන හැටි පෙන්නනවා. ඒක බොරුවක් කියලා නැහැ. දොරු වෙනවා කියලා කියන්නේ ඉදෙනවා. ගස්වල කොළ හැලෙන ඉදෙන්නේ. දොරු අතු කාල්. අතු ඉදිලා. නාක් වෙච්ච අතු ඔක්කොම වැටෙනවා. දොරු අතු කාලේ කියන්නේ එතන දුරුතු කියලා නම දැම්මේ. දුර්ගමා ඒ කාලේ තමයි ගස්තර කොළ වැටෙන්නේ. නව අංකුර වෙන කාලයක් එනවා ඊළඟට. නව අංකුර වෙන එක නවම් මාසයේ කියන. නව අංකුර වෙනවා. ඊට පස්සේ ඒ කාලේ ඊට පස්සේ ගස්කරන් පැලවෙන්නේ නව අංකුර එල අලව පැලවෙන්නේ ඒ කාලේ. ඒක වෙන කාලයකට ගන්න බැහැද වෙන එක. අලාදිය පැලවෙනවා පෙබරවාරි වෙනකොට ජනවාරියේ ගස්වැල් මැරිලා කොළ වැටි විචාලා ආයි කලෙලා එනවා නව අංකුර දාගෙන යන නව මාසෙට ඊට පස්සේ මොකද කරන්නේ ඉනිහිට වල ආරාමයක් කරලා මිනිසු බොවිදංගන මුල් කරගෙන අයෝ මොනවා හැදුනේ ඊළඟට බලනකොට අර දඬු වැදිනා කොළ දාගෙන ඉන කාලයක් එනවා. ඉනි මැද පැනලා තියෙන. මැද ඉනි පැන කාලේ මැද ඉනි වාසය වෙනවා. ඊට පස්සේ හැදිලා ඇවිල්ලා ඉතින් අලුතෙන් මල් පිනන මල් පොහොට්ටු එළියට බහින කාලයක් එනවා. බක් මාසය කියලා කියන්නේ බක් කියලා කියන්නේ බිහි වෙන කාලේ. පොහොට්ටු බිහි කරන කාලේ. ඒ මාසේ පොහොට්ටු බිහි වෙනවා. මල් පොහොට්ටු. බක් මාසය කිව්වා ඒක. ඊට පස්සේ හැඩ වැඩ වෙලා ලස්සන වෙලා සුන්දර වෙච්ච වෛශාඛ්‍ය ගතිය ලක්ෂණ ඇති කාලයක් එනවා. විවිධාකාර සාක්ෂි කියන්නේ සුද්ධතාවයක් වෙන්නන මල් පිපිලා තියෙන කාලයක්. වෛශාඛ්‍ය කාලේ ගියා විලක් වාහන කිව්වා ඒක. ඒකෙන් හැදුනට පස්සේ ගෝවිතාන මුල් කරගෙන හටගත්තේ ඉස්සෙල්ලාම හටගත්ත අස්වැන්න තමයි පස්සෝලා තියාගන්නේ. ඊළඟට අස්වැන්න කන්නේට ගන්න. ඒකට පස්සෝන මාසේ පොසොන මාසේ කිව්වා. පස්සෝන මාසේ තමයි පොසොන. ඉතින් ඒක කළාට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ මාසේ ගෙඩි හැදිලා ඔක්කොම වෙලා පස්සෝ ගන්නවා හොඳ කරල් ටික ඉවරයි. දැන් ඉතින් ඔක්කොම බොල් කරල් හැදෙන කාලේ එනවා. ඔක්කොම බොල් වෙලා යන කාලේ ඇහැල කාලේ. ඇහැල කාලේ කියන්නේ ඇතුලේ හිස් වෙලා යන කාලේ, බොල් වෙලා යන කාලේ. ඔක්කොම ගස් වලින් හැදෙන කාලේ හැදිලා ඉවරයි. එළවලු පළතුරු හැදෙන කාලේ හැදිලා ගෙවිලා යන කාලේ. ඇහැල කාලේ ඇහැල මාසෙක. ඊට පස්සේ මොකද? මොනවා කරන් දෙයක් නැහැ, වැඩක් කරන කාලේ නෙවෙයි නිකන් ඉන්න කාලයක්. අද වගේ තුන් කල් යර මහ දෙකක් වැඩ කළෙත් නැහැ, කන්න තුනක් වැඩ කළෙත් නැහැ. මුලින් එකක් වැඩ කළා ගත්තට පස්සේ වැඩේ කොහොම වෙලා නිකන් ඉන්න කාලයක් එනවා. මොනවත් නැහැ කතා. ඉතින් ඉන්න කාලය. ඒ කාලේ තමයි ඉතින් ඔය හාවුදුරන දන් දෙනවා, මොනව හරි කරනවා, බින්දහම් කරනවා, ඔහොම වැඩක් කරලා කරලා නැතුව නිකන් ඉන්න කාලේ නිකන් ඉන්න කාලේ තමයි නිකන් නිකි නිකි. ඊට පස්සේ මොකද කරන්නේ? අනිසරේ ආචාරය පොළොව බිඳිනවා. බින්න කරනවා කියන්නේ බිඳිනවා. නැවතත් එන්නේ අවශ්‍ය දේවල් හිටවන්න පොළොව බිඳින කාලයක් එනවා. බින්නර කාලය කියලා කිව්වේ බිඳින කාලය. ඒකට බිනර මාසය කියනවා. ඊට පස්සේ වපුර කරනවා. වපුර මාසේ වප් කාලය කියනවා. පෙබරවාරි මාසේ කන බොන දෙයක් නැහැ, ඊළඟින කාලයක් එනවා. අනුගේ තින් තිනාගේ ඊළ ගන්න. ඊළඟ කාලේ ඊළ මාසේ කිව්වා. ඊට පස්සේ අර ඉඳපුවා උඳු වැනි දේවල් අරගෙන වපුරන කාලයක් ඊළා දිනවා. ඒක තමයි ඊළඟ කාලේ කරන් තියෙන සෞභෝගය. උඳු වපුරන කාලේ උඳු වප් මාසේ කිව්වා. ඉතින් ඔය මාස 12 ලා හැදිලා තිනවා කාල 12 පරිසර 12. ඒ පරිසර 12 ක්‍රියාකාරීත්වය ඉදත් එකයි අදත් එකයි. ඉතින් පරිසර 12 ක්‍රියාකාරීත්වය කියලා නැවත වාරයක් දොරවතු විහිලා හිටන් නව අංකුර වෙන කාලේ තමයි ආයි පටන් ගන්න. මේ හැම දෙයකම චක්‍රයක් ඔය යන්නේ. ඒ මහ චක්‍රය ක්‍රියාත්මක වෙන කාලිත අවශ්‍ය කරන 12 මාසයකට මාස 12ක් හදලා. ඒ කාල චක්‍රය අරින් මේකට අවුරුද්දක් ගා වෘද්ධ එකක් කිව්වා. වර්ධන එකක් වුණා. ඊළඟ වර්ධනේ ඊළඟ අවුරුද්ද හට ගන්න එක. දෙවෙනි වෘද්ධේ. 10 කපල බැලුවාම එක එක වෘද්ධේ වෙනවා. සැල්ලෙන් සැල්ල පිළිලා දිනවා ගහින්. 10 කපල ආවුද කියන්නේ ඒක. මොකද? එක එක අවුරුද්දට වැඩිමයි කොටසක් තිබුණ නැත්නම්. 10 කපල තියෙන සැලියොලි දහය ආවුද කියන්නේ බෑ. මම කද කියන්න පුළුවන්. එහෙම ශාස්ත්‍රයක් තියෙනවා. දහය හරස් කරලා කපල මේ ගහ විතර ආවුසයි කියනවා. අවුරුද්දක් අවුරුද්දක් ගානේ වෘද්ධත්වයට පත් වීම දහය වෙන්නු කරන විශේෂය. අන්න ඒ වගේ තමයි අවුරුද්ද කිව්වේ ඒක. මේක අපිට ඕන හැටියට වෙනස් කරන්න බෑ. ඒක ලෝකේ පැවැත්මට භෞතිකව මේ පිළ ලෝකේ පිළ ලෝක විද්‍යාව දාන ඉතිවරු මේ ලෝක ක්‍රියාකාරීත්වය දැකලා ඊට අනුකූලව හදලා දුන්න එක. ඉතින් ආරම්භයක් කරන හැම අවස්ථාවකම චිත්ත ප්‍රසාදින් ආරම්භ කරපළ. මනසාචේ වසන්නේ ඉන වාසතිවා කරෝතිවා තතෝනා සුඛමං විදි නිරුද්ධ එකක් යන නව අවුරුද්දක් එනකොට වෘද්ධියක් වැඩෙනකොට ප්‍රසන්න මනසකින් චිත්ත ප්‍රබෝධින් ප්‍රහාදීන් පහළ වෙලා වැඩ කරපළ කියලා. ඉතින් සකස් කරන දේවල් කන බොන දේවල් හදලා කණ්ඩ බොන දීලා ඒ වගේම තරහ මනහ නැති කරගෙන සමගිය සමාදාන ඇති කරගෙන කලගුණ සලකලා ඉතින් බුලත් කුරුළු දීලා ඒ ආකාරයෙන් ගරු ගල විත්තන ගරු කරලා මේ ආදී වශයෙන් ආරම්භ කරන නව චිත්ත ප්‍රබෝධින් නව නැව දෙයක් එන්නේ. ඒක බොහොම ප්‍රසිද්ධ වෙන ප්‍රබෝධින අය කරපුවා. ප්‍රහණ වලකින් ප්‍රවැටි යහපත් වෙන නිසා. ඉතින් ඊට අනුකූල වන්නව ධර්මානුකූල ක්‍රමයක් තමයි ඒ අවුද්ද කියන්නේ. ඒක අබ්බෝ නැටිට වෙනස් කරන්න බෑ. ඒක වෙනයි. විදක් වෙනයි. අවුරුද්ද වෙනයි. විදක් කියන එකේදී අපි කරගන්නේ වෙනම ක්‍රමයක්. ඒක ඊට වඩා ගැඹුරු පැත්තක්. මේක විග්‍රහ කරන්න වෙලාවක් නෑ, ඒක ඉවරයි. අපි නැවතත් ඒ වගේ ප්‍රශ්න වලට ඉස්සර ගමු. අද දවසේ ඒක කරලා සාකච්ඡා කරන්න වෙලාවක් නෑ. සෑම සුදු දිනකට යහපත් වේවා.